ගරු සුනිල් හඳුන්නැති ඇමතුමා, ගරුනාමා රාජපක්ෂ.
ගරු ඇමතුමාගේ අවසරය පරිදි මේ මම ඔබතුමාගෙන් පොඩි ඉල්ලීමක් කරන්න කතා කරේ. මොකද දැන් අද රටේ මේ ණය ප්‍රතිව්‍යගත කරලා ණය ගෙවීම කල් දාලා තියෙනවා. ඉතින් මේ පරාට නීතිය ක්‍රියාත්මක කිරීමත් එක්ක කුඩාහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට විශාල අපහසුතාවයකට පත් වෙලා තියෙනවා තමන්ගේ ව්‍යාපාර සම්බන්ධයෙන්. ඉතින් ගරු ඇමතුමාගේ අවධානය පිණිසදී ඔබතුමා මෙවැනි පෙනහිටින් එකකින් ඉල්ලීම කරන්න ගරු සභාපතිතුමනි මම වෙලාව ඉල්ලගන්න.
ගරු සුනිල් හඳුන්නැති ඇමතුමා, ඔබතුමාට විනාඩි 18ක කාලයක් ලැබෙනවා.
මුලාසෝඩු මන්ත්‍රීතුමිය, විශේෂයෙන් ගරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා මතු කරපු කාරණේ අපි දිගින් දිගටම සාකච්ඡා කරමින් ආවා. කොරෝනා වසංගතයත් ඒ කාලේ තිබිච්ච ආර්ථික අර්බුදයත් එක්ක ප්‍රධාන වශයෙන්ම ඇත්තරම ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් මුල් කාලෙදි මේකට මුහුණ දුන්නා. නමුත් ක්‍රමානුකූලව ඒවා බැංකු පහසුකම් දීලා ඒගොල්ලන්ට දෙන තියෙන ණය පහසුකම් දීලා ඒක 20,000 විතර අඩු වුණා. දැන් දැනට මූලික වශයෙන් මේ පරාටේ තත්ත්වයට පත් වෙන මට්ටමේ 20,000ක විතර ප්‍රමාණයක් තමයි හිටියේ. ඒකදී අපි මුදල් අමාත්‍යාංශත් එක්ක දිගින් දිගටම සාකච්ඡා කරා. සාකච්ඡා කළා බැංකුත් එක්ක අපි සාකච්ඡා කරන්න පටන් ගත්තා. බැංකුත් එක්ක සාකච්ඡා කරන්න පටන් ගත්තා. අපි අවුරුද්දක කාලයක් සහන කාලයක් ඒගොල්ලන්ට දුන්නා. විශේෂයෙන්ම බැංකුත් එක්ක ඇවිල්ලා එකිනෙකා වෙන වෙනම එකඟතාවයට එන්න කියලා. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ සමහරු ඉන්නවා ගරු මන්ත්‍රීතුමා, තමන් ණය වෙලා සියල්ලම අනවශ්‍ය විදිහට කටයුතු කරලා සියල්ල කපා හරින්නේ කියලා කියන අය. එහෙම කරන්න බෑ. මොකද තැන්පත්කරුවන්ගේ මුදල්. තැන්පත්කරුවන්ගේ මුදල් තමයි ඒගොල්ලන්ට ණය පහසුම දීලා තියෙන්නේ. ඒ නිසා අපි කියන්නේ ඒගොල්ලොන්ට එකඟ වෙන්න පුළුවන් මධ්‍යස්ථ තැනක් තියෙනවා. බැංකුවටත් එකඟ වෙන්න පුළුවන්, ණය ගත්ත අයටත් එකඟ වෙන්න පුළුවන් තැනක් තියෙනවා. මම හිතන හැටියට අන්න ඒ තැනට එකඟ වෙනව නම් ඒ වෙනුවෙන් යම් පහසුකමක් දෙන්න පුළුවන්. ඒ පහසුකමට දෙපාර්ශ්වයෙන්ම සම්බන්ධ වෙන්න ඕන. එහෙම සම්බන්ධ කරන්න පුළුවන් අය පිළිබඳව විවිධ අය ඇවිල්ලා අපිත් එක්ක කතා කරා. ඒගොල්ලොන්ට අපි කිව්වා ඔයාලගේ නාම ලේඛනෙම අපට දෙන්න. දැන් මෙන්න දැන් කවුද ඉන්නේ? මට එක කණ්ඩායමක් ඇවිල්ලා කතා කරනකොට මම කිව්වා රයිට්. ඔයාලා පරාටේ තත්ත්වයට පත් වෙයි කියලා බියක් තියෙන, පරාටේ යෝජනා කරලා තියෙන ඒක නාම ලේඛනේ අපට දෙන්න අපි බැංකුත් එක්ක සාකච්ඡා කරන්න. නමුත් ඇත්තටම සමහර අය මේක උද්ඝෝෂණේ පවත්වාගෙන ගියාට ඒ නාම ලේඛනේ දෙන්නේ නැහැ. දැන් මම එක කණ්ඩායමක් කියලා දැන් හදන්න කිව්වා. අපේ අමාත්‍යංශය වාඩි කරගෙන මම කිව්වා ඕගොල්ලෝ හදන්න, දැන් ඕගොල්ලෝගේ කවුද ඉන්න නම් ලේඛනේ. එහෙම නැහැ. සමහර අය සාකච්ඡා කර කර යනවා. දැන් ඔබතුමාලත් එයා හම්බ වෙන, අපිත් හම්බ වෙන එකම කණ්ඩායම් ටිකක් ඉන්න. ඒගොල්ලෝ මම දැක්ක පාර්ලිමේන්තු ඊයේ තිබියා කතා කරනවා. හරිද? නමුත් ඒගොල්ලෝ නිශ්චිත තොරතුරු දත්ත අරගෙන ඉදිරිපත් වෙන අඩුයි. ඇත්තටම ගත්තොත් දැන් බැංකු ලෑස්ති වෙලා ඉන්නවා ගරු මුලාසාඩු මන්ත්‍රීතුමිය. ඒ පරාටේ දත්තයට පත් වෙච්ච අයට බැංකු මට්ටමින් සමාලෝචන සාකච්ඡා වලට එන්න. ඇත්තටම ඔබතුමාලට අපි යෝජනා කරන්නේ එහෙමයි ඉන්නවනම් අපටත් කියන්න. අපි ඔය හැමෝමත් එක්ක කතා කරලා තියෙනවා. මං නන් හැටියට කියන්නම් ඕන්නම්. ඒ එන කණ්ඩායම් ඒගොල්ලෝ සමහර අය මම හැමෝම කියන්නේ යම් යම් දේශපාලන අවශ්‍යතාවයුත් තියෙනවා. සමහර අය විවිධ උවමනාවන් තියෙනවා. නමුත් අපි ලෑස්ති, බැංකු පද්ධතියත් ලෑස්ති සමාලෝචනය කරා. ඊළඟට දැන් ඇත්තටම මුරාසාරාඩු මන්ත්‍රීතුමිය මේ විපක්ෂයේ අදහස් දැක්වීම දිහා බලාගෙන ඉන්නකොට මට දැනෙච්ච අවංක අදහස මං කියන්නේ. ඒගොල්ලෝ කියන අදහස තමයි අපි මේ ආර්ථිකය විනාශ නොකර ඉතුරු කරපු ටිකට අපට තැන්කියු කියන්න කියලා. ඒගොල්ලෝ කියන්නේ අපි මේ ඉතුරු ටිකත් පවත්වාගෙන ගිහිල්ලා අපි ඉතුරු ටිකත් රට විනාශ කරා නම් උඹලට මෙහෙමවත් ගොඩ දාන්න බෑ. ඒක නිසා අපි විනාශ කරා තමයි. අපි මේ ආර්ථිකය විනාශ කරා තමයි. හැබැයි අපි විනාශ නොකරපු නිසා තමයි දැන් වාහන ගේන්න පුළුවන් වෙලා තියෙන්නේ. අන්න ඒ ටිකට අපටත් තැන්කියු කියන්න. ඔන්න ඔයගොල්ලන්ටත් තැන්කියු. හරිද? ඔයා අලුතෙන් නෑනේ. ඔයා නෑ. ඔයා ඉන්න. ඔයාට මේක අදාළ නෑ. හරිද? එයා බලන්නේ එයා අත ඉස්සුවම මම මොන හරි කිව්වම එයාගේ නම කිව්වම එයාට ඇබුලනේ මේ YouTube කැම්පේන් එක කරන් යන්නේ. එයා තව අවුරුදු 25කින් විතර ওই කතාව කියයි. මම කියන්නේ මේ රට පාලනය කරපු විපක්ෂයේ අද අවුරුදු 76ක් රට පාලනය කරලා එයාලට අද කියන්න වෙලා තියෙන්නේ ඕක. අද ආර්ථිකේ වර්ධනය වෙනව තමයි. ආදායම වැඩි වෙනව තමයි. සංචාරක වෙනවා තමයි. අපනයන වැඩි වෙලා තමයි. හැබැයි එහෙම වෙලා තියෙන්නේ අපි විනාශ කරලා ඉතුරු කරපු ටිකෙන් තමයි. ඒකෙන් ඉඳ අපටත් ඉතුරු ටිකක් විනාශ කරා නම් අපි තව අවුරුදු 10ක් 15ක් අපි මේ රට පාලනය කරා නම් UNP එක, සජබය, රාජපක්ෂ පවුල, ගෝඨාභය, චන්ද්‍රිකා මේ ඔක්කොමලා තව කාලයක් රට පාලනය කරා නම් ඉතුරු ටිකත් ඕගොල්ලන්ට ඉතුරු වෙන්නේ නැහැ. ඒක නිසා අපි ඉතුරු කරපු ටිකටවත් අපට ස්තුති කරන්න කියලා නෙමෙයි කියන්නේ. ඒක නෙමෙයි ධාරේ. මේ මේ සමස්ත කතාවේ හරය ඕක. වෙන මොකුත් නැහැ. ඔයාලා පිළිගන්නවා දැන් මේ ආර්ථිකය හැදෙන්න පටන් අරන් තියෙන්නේ. රට දියුණු වෙන්න පටන් අරන් තියෙන්නේ. හැබැයි දැන් මේ කියන්නේ මොකද්ද? අපි තවදුරටත් රට පාලනය කරා නම් ඒ කියන්නේ මේ අද විපක්ෂයේ ආණ්ඩුවේ හිටියා නම් මෙහෙමවත් ගොඩ ගන්න බෑ. ඒ ගොඩ ගන්න බැරි නිසා මේ ගොඩ ගන්න පුළුවන් තැනින් නවත්තපු එකට විපක්ෂය අපටත් දායක වුණා කියලා කියන්න කියලා නෙමෙයි කියන්නේ. ඒකට ඕගොල්ලොන්ට නෙමෙයි ස්තුති කරන්න ඕන. ඕගොල්ලොන්ව ඉක්මනින්ම ගෙදර යවපු ජනතාවට අර ගෝල්පේස් අරගලේ හිටපු ගෝටාගෝගම් හදපු මයිනාගෝ ගම හදපු අන්නේ ජනතාවට ඒ ජනතාව මේ මහජන බලය පාර්ලිමේන්තුවට ගෙනාපු නිසා තමයි මේ විනාශය නතර වුණේ. මේ විනාශය නතර වුණේ මේක ගරු මුලාසරාඩුවට මන්ත්‍රීතුමිය ආර්ථික සාධක නිසා වෙච්ච දෙයක් නෙමෙයි විතරක් නෙමෙයි. මේක රටේ නීතිය ස්ථාපිත වීමක් තියෙනවා. මේක රටේ දේශපාලන සංස්කෘතියක් බිහිවීම තියෙනවා. මේක තුල ආදර්ශයන් තියෙනවා. ඒවා මේගොල්ලන්ට කිට්ටු කරන්නවත් බෑ. තනි සාධකයක් හැටියට ගත්තොත් ආර්ථිකය විතරක් කතා කරන්න පුළුවන්. හැබැයි ආර්ථිකයෙන් විතරක් මේකේ ගොඩ යන්නේ නැහැ. අපේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනසක් කළා. අද නීතියේ සාධාරණත්වයක් ඇති වෙලා තියෙනවා. අද මේ රෙගුලාසි වල කියන්නේ මොකද්ද? ඉදිකිරීම් සංවර්ධන අධිකාරිය පනත යටතේ ඉදිකිරීම් සංවර්ධන පනත යටතේ ගේන නියෝගයක් නිර්දේශයක් ඇමතිවරයා ගත්තොත් 6 මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට එන්න ඕන. ඒක නීතියක් බවට අදපත් කරනවා. ඒවට තමයි මේ මේ මිනිසුන්ගේ පිබිදීම ඇති වෙලා තියෙන්නේ. වෙන මොකුත් නැමේ. ඒක නිසා මම කියන්නේ විපක්ෂය විනාශ නොකර ඉතුරු කරපු ටික ස්තුති කරන්න නෙමෙයි තියෙන්නේ. මේ විනාශය නවත්තපු ජනතාවට අපි ස්තුති කරන්න ඕන. ජනතාව මහජන බලයෙන් පාරටවිල්ලා අරගල කරලා නැවැත්තුවා මේ විනාශය. හැබැයි ජනතාව ආයි ඒ විනාශකාරී පාලනයක් නිර්මාණය කරන්න තීරණය කරේ නැහැ. ඒ ජනතාව තමන්ගේ කැමැත්තෙන් ඉතාමත්ම ලංකා ඉතිහාසයේ පවත්වපු සාමකාමීම ජනාධිපතිවරණය සහ මහමැතිවරණය පවත්වලා ආණ්ඩුවක් හැදුවා. අද මේ මේගොල්ලෝ සතුටු වෙන්නේ නැහැ මේ ජයග්‍රහණ ගැන. මේගොල්ලන්ට තියෙන්නේ ඉතාමත්ම නරක හැඟීමක්. ඒක නෙමේ ඇත්ත දැකදක බොරු කියන්නේ. ගරු මුලාසාරඩු මන්ත්‍රීතුමිය ඇත්තට නිදාගෙන ඉන්න මිනිස්සෙක් නැගිටින්න පුළුවන් වුණාට බොරුවට නිදාගෙන ඉන්න කෙනෙක් නැගිටින්න බෑනේ. බොරුවට නිදාගෙන ඉන්න මිනිස්සු නැගිටින්න යන්නෙත් නෑ අපි. ඒක අපේ කාලය නාස්ති කිරීමක්. හැබැයි ඇත්තට නිදාගෙන ඉන්න කෙනෙක් නැගිටින්න ලේසි. දැන් මේ රටේ ජනතාව දන්නවා, විශේෂයෙන්ම ව්‍යාපාරික පන්තිය දන්නවා, අපේ රටේ මධ්‍යම පන්තිය දන්නවා, මහජනතාව දන්නවා මේ ආර්ථිකයේ ප්‍රතිලාභයන් ජනතාවටයි ලැබෙන්නේ කියලා. අද නාස්ති දූෂණ නතර වෙලා තියෙනවා නම් ඒක වාසියෙන්නේ නැහැ මේ 159 දෙනාට. ඒක මේ රටේ ජනතාවටයි ති. නීති ආධිපත්‍ය තහවුරු වෙලා තියෙනවා නම් ඒක මේ රටේ ජනතාවටයි ති. කල්පනා කරලා බලන්න. දැන් මේ මාස 6ක වැටෙනවා කියපු ආණ්ඩුව මේ මාස 6ට මාලිමාව ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක් හැදුවොත් මේ රට වැටෙනවා කියපු ආණ්ඩුවේ ප්‍රගතිය මොකද්ද? මාස 6 තුල ගුවන්තොටුපලේ මෙහෙයුම 178කින් ඉහළ ගියා. මාස 6කදී වරායේ ලාභය මිලියන 24,418යි 2024ට සාපේක්ෂව 166කින් වැඩි වුණා. ඍජු ව්‍යය සහයෝජන ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් මිලියන 507යි ගිය අවුරුද්දට වඩා මේ කාලය 100%කින් වැඩි වුණා. සංචාරක ආදායම ඩොලර් මිලියන 101.7යි ගිය අවුරුද්දට වඩා 10%කින් වැඩි වුණා. විදේශ ප්‍රේෂණ බිලියන 3.7යි ඩොලර් 118කින් වැඩි වුණා. රේගු ආදායම ට්‍රිලියනයක් වැඩි වෙලා තියෙනවා රුපියල් වලින්.
බිලියන 1000ක් වැඩි වෙලා තියෙනවා. අයවැය හිගිය පහුගිය අවුරුද්දේ මේ මේ කාලයට සාපේක්ෂව 2024 සාපේක්ෂව මේ වෙනකොට අයවැය පරතරයේ හිගේ අඩුවීම 32.3යි. හොඳ නැද්ද? මේක අපි හිතන්න පුළුවන් ආර්ථිකයේ එක සාධකයක් වෙනස් වුණා නම් ඒක විශේෂ හේතුවක් තියෙන්න පුළුවන්. වරායේ මෙහෙයුම් ආදායම වැඩි වෙන්නේ වරායේ කාර්යක්ෂමතාවය නිසා. අපනයන ආදායම වැඩි වෙලා තියෙනවා. විදේශ ආයෝජන වැඩි වෙලා තියෙනවා. ආර්ථික ස්ථාවරත්වයක් ඇති වෙලා තියෙනවා. රුපියල උච්චාවචනය වීම ඩොලරයට සාපේක්ෂව ස්ථාවර වෙලා තියෙනවා. කොටස් වලද බල අඛණ්ඩ වර්ධනය වෙමින් තියෙනවා. පිට රටවල් වලට රැකියා හොයාගෙන ගියපු තරුණයෝ ආදී එක නතර කරලා ලංකාවේ රැඳෙන්න තීරණය කළා තියෙනවා. අපි දන්නවා ඒජන්සි පස්සේ ගිය මිනිස්සු ගොඩක් හිටියා. අය ඒ නිසා ඒ ප්‍රතිපලයක් හැටියට අද ඉදිකිරීම් කර්මාන්තේ වර්ධනය වෙලා තියෙනවා. ඉදිකිරීම් කර්මාන්තේ විතරක් වර්ධනය වෙලා නෙමෙයි තියෙන්නේ. සමස්ත පද්ධතියක්. සමස්ත ආර්ථිකයක්. අන්න එතකොට අපි දැන් මේ මොකද කරන්නේ? ඒ වර්ධනය වෙන ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය විදියට ගැළපීම් කරනවා. වාහන අපට අවශ්‍ය වෙන එකට. වාහන අවශ්‍යයි. මොකද අපේ රටේ ආර්ථිකය දියුණු වෙනකොට වාහන ගෙන්නන්න ඕන. නව තාක්ෂණික ලෝකෙ තියෙන දේවල් ගෙන්නන්න ඕන. අපි සතුටුයි ඒකට. අපි සතුටුයි ඕගොල්ලෝ ආණ්ඩුවේ දක්ෂතාවය ආණ්ඩුවේ දියුණුව ගැන දකින්න කුහක වුණාට අපි එහෙම නැහැ. අපේ මැද පන්තිය ව්‍යාපාරික පන්තිය අපිට පේනවා විදුලි වාහන ගෙනියනවා. ඒක සතුටුයි. ඒවා තියෙන්න ඕන. ඒකට අවශ්‍ය පහසුකම් අපි හදන්න ඕන. ඒ නිර්මිතයන් මේ ප්‍රමිතීන් ඒ නිර්ණායක මේ හදන්නේ. දැන් මේ හුඟක් කියන වක්‍රාදායම කියලා. වක්‍රබදු ලැබෙන්නේ කොහමද? වක්‍රබදු නිකන් හිටියම හම්බෙන්නේ නැහැ. ආර්ථිකයේ අවශ්‍ය ඉඩපස්තා හැදුවට පස්සේ ආයෝජන එනකොට ව්‍යාපාර ඇති වෙනකොට කර්මාන්ත ඇති වෙනකොට ඉදිකිරීම් ශේෂය දියුණු වෙනකොට ඒව මත ආදායම් ලැබෙනවා. ඒ ආදායම් ගෙවන ක්‍රමය තමයි වක්‍රබදු. මට කියන්නකෝ වක්‍රබදු වැඩි කරපු ගාස්තු මොනවාද කියලා. දැන් මේ ආදායම් අපි ලැබලා තියෙනවා ගුවන්තොටුපළ මෙහෙම් වලින්. හරි ගුවන්තොටුපළ මෙහෙම් වලට වැඩි කරපු වක්‍රබදු මොනවාද? අන්න එහෙම ඉලක්කම් හැටියට කියනවා අපි ඒක පිළිගන්නා. මෙතන කතා කරමු 10 දෙනෙක් විතර වක්‍රබදු කියනවා. වරායේ ලාභේ වැඩි වෙලා තියෙන වක්‍රබදු ප්‍රමාණය කියන්නේ මෙහෙම් ආදායම. එහෙම අපි බදු ගහනවා නම් කරු මූලාසාරූද මන්ත්‍රීතුමිය මේ සංචාරක වෙන්නේ නැහැ. අද ගුවන්තොටුපළේ වැට් රිලීස් කරන්න ආරම්භ කළා තියෙනවා. වැට් බදු ගහුවා එකතු කොලාගේ මත වැට් බදු ගහලා තියෙනවා. හැබැයි සංචාරකින්ට විදේශ විනිමය අපි දෙනව යනකොට වැට් රිටර්න් සෙන්ටර් එක පටන් ගන්න තියෙනවා එයාපෝට් එකේ. ඒ මොකටද? අපි වැට් නිදහස් කරලා ඒගොල්ලන්ට ලංකාවේ ඇතුලේ වෙළඳාම් වර්ධනය කරනවා. සංචාරකෙක් ආවම ඒ සංචාරකයා අපේ රටේ මැණික් මිලදී ගන්නවනම් රත්තරන් බඩු මිලදී ගන්නවනම් එයාට එයාපෝට් එකේ අපි ඒක නිදහස් කරනවා. බදු නිදහස් කරලා තියෙනවා. එතකොට අමතර ආදායමක් මේ රටට එනවා. එයා ඒ ගන්න ප්‍රමාණය තව වැඩිපුර ගන්නවා. මේ රටේ මිලදී ගැනීම දිරිමත් කළා තියෙනවා. හොඳ නැද්ද? දැන් ඒක කියනකොට කියයි ඒව අපේ ප්‍රතිපත්ති. ඒව අපි කරන්න හිටපුවා. අපි හිතාගෙන හිටපුවා. අපි හිතේ තිබිච්ච ඒවා. එහෙමනේ කියන්නේ. හරි. ඉතින් 76 අවුරුද්දක් කරා නම් මේ වර්ධනය ගන්න තිබ්බනේ. 76 අවුරුද්දක් මොනවද කළේ? 76 අවුරුද්දක් කරපු නැති දේවල් මේ මාස 8 කෙරෙනකොට කුහක වෙන්න එපා. සතුටු වෙන්න. රට වෙනුවෙන් හින්දා. රට ගැන හිතලා අපි ගැන හිතන්න එපා. කමක් නැහැ. අපි ගැන හිතන්නේ නේද රට ගැන හිතන්න. ඕගොල්ලෝගේ දරුවන් ගැන හිතන්න. ආ ඒ දරුවන්ට තමයි මේ ආර්ථිකය හැදෙන්නේ කියලා හිතන්න. අපි දන්නවනේ මේ රටේ පාතාලේ කොහොමද තිබුණේ කියලා. නීතිය කාගේ අතේද තිබුණේ කියලා. අපරාධ සංවිධානාත්මක කොච්චර සිද්ධ වුණාද කියලා. ආයෝජකයා ආවද? අනතුරු කොච්චර සිද්ධ වුණාද? අද ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ සිද්ධ කරන ප්‍රතිසංස්කරණවල කරන්නේ මොකද්ද? මේ මාර්ග අනතුරු වවම කරන්න. අපි දන්නවා අලුතින් දෙයක් කරන්න පටන් ගන්නකොට අමාරුයි තමයි. සීට් බෙල්ට් එක ඉස්සරහා සීට් එකේ දාගෙන යන්න නීතිය ගෙනාවපු කාලේ අපිට කොච්චර අමාරු වුණාද? හැබැයි දැන් සීට් බෙල්ට් එක ඉස්සරහා සීට් එක අපි දාගෙන යනවානේ. දැන් පිටිපස්ස සීට් එකේ අමාරුයි ටිකක්. නීතියක් ක්‍රියාත්මක කරනකොට ඕනම රටක ඕනම තත්ත්වයක් තුළ මුලාසරාඩු මන්ත්‍රීතුමනි ඒක ලේසි නෑ. හැබැයි ඒක මහජනතාවගේ යහපත වෙනුවෙන් නම් කරන්නේ, සුභසාධනය වෙනුවෙන් නම් කරන්නේ, අනාගත පැවැත්ම වෙනුවෙන් නම් කරන්නේ. ඒක මිනිස්සු පිළිගන්නවා. අපට ඔබතුමාලව අයින් කරලා, විපක්ෂයේ ආණ්ඩු බලයේ ඉන්නකොට අයින් කරලා, අපිව ගේන තත්ත්වයට මේ සමාජෙ පත් වුණාම ව්‍යාපාරිකයෝ මොකද කිව්වේ? කර්මාන්තකරුවෝ මොකද කිව්වේ? බදු ගහන්න කමක් නැහැ, අපි බදු ගෙවන්න. මේ රටේ කිසිම මිනිස්සෙක් මං හිතන්නේ ව්‍යාපාරික පන්තිය බදු ගෙවන ජනතාව, බදු ලැබදියාව සහිත අය, බොන්ඩ් එක තියන අය බදු ගෙවන්න කැමති. ඒගොල්ලන්ට තිබිච්ච පස්සේ තමයි ඒ බදු වලට සාධාරණත්වයක් ඉෂ්ට වෙනවද කියන්නේ, ඒ බදු වල ප්‍රතිලාභය ජනතාවට යනවද කියන්නේ. අන්න අද අපි ඒක සාධික කරලා තියෙනවා, ඒක තහවුරු කරලා තියෙනවා. මේ ආණ්ඩුවේ කාටවත් බදු හොරකම් කිරීම සම්බන්ධ විවේචනයක් නැහැ. හැබැයි තමුන්නාන්සලගේ ආණ්ඩු කාලේ අපි දන්නවා වැඩ් බදු වංචාවක් සිද්ධ වුණා. වැඩ් බදු වංචාවට ආදායම් බද්ධ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හිරේ ගියා. ඒ කාලේ දේශපාලඥයෝ හිරේ ගියේ නැහැ. මොකද අද නීති හදලා තිබුණේ දේශපාලඥයින්ට එකක්, නිලධාරීන්ට තව එකක්. අද එහෙම නැහැ. අද එහෙම නැහැ. අද දෙගොල්ලම යන්න වෙනවා. දෙගොල්ලටම එක කාමරයට යන්න වෙනවා. ඒවයි කිසි ભેදයක් නැහැ අද. අද යනවා කට්ටියම. අද යනවා කට්ටියම. සමහරු කියන මං අහගෙන අපි යනවා ඊළඟට ඉන්න කට්ටියටත් එන්න වෙනවා කියලා. ඒ කියන්නේ අපිට.
ගරු එමෙතුමා තව විනාඩි දෙකක්
කාලය. මම අවසන් කරනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි වැරදි කළා තියෙනවා නම් අපේ කාලෙම උනත් අපි ඒකට බැඳෙනවා. ඒක මේ අපේ කාලේ ඉවර වෙනකම් අපි ඉන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ රටේ නීතිය කාටත් එකයි. කාටත් නීති එක වුණාම තමයි නීති ක්‍රියාත්මක වෙන්නේ හරියට. ඒක නිලධාරීන්ට බලපෑම් නැහැ. ඒක නිසා අපි කියන්නේ ඉතාල පැහැදිලිව මං ඉදිකිරීම ශේෂ්ඨ ගැන ටිකක් වැඩිපුරම කතා කරන්න ඕන කමති වුණා. මොකද පහුගිය කාලේ රාජපක්ෂ පාලම් හදනකොට, රාජපක්ෂ පාරවල් හදනකොට, රාජපක්ෂ සම්බන්ධ ශාලා හදනකොට, රාජපක්ෂ අධිවේගී මාර්ග හදනකොට ඉදිකිරීම් කොන්ත්‍රාත් දුන්නේ කොහොමද කියලා? යාළුව වෙනම තමන්ගේම රාජපක්ෂලාගේ නමට කොන්ත්‍රාත් ගන්න ඉදිකිරීම් සමාගම් හදාගත්තා. සමහරුන් එකපාරක් හදලා ගෙවීම් කරන්න බැරි වෙනකොට ඊළඟ පාරක් දුන්නා. මග නැගුම කියලා වෙනම එකක් හදාගත්තා. මග නැග්ගේ නැහැ, ඒගොල්ලෝ නැග්ගා. මග නැග්ගේ නැහැ, ඒගොල්ලෝ නැග්ගේ. ඒ හොරකම් කාපු, හොරා කාපු ගුහාවල් බාඩපත් වුණා. අපි දන්නවා ඉංජිනේරු ඇස්තමේන්තුවයි කන්සල්ටන්සි ෆර්ම් වල ඇස්තමේන්තුවයි කොහොමද හැදුනේ කියලා. ඒවට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. මේවා පලිගැනීම් නෙමෙයි. ඒවා පලිගැනීම් නෙමෙයි. ඒවා පලිගැනීම් නම් කවදාකවත් මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න බෑ. ඒ ගසාකෑම් හොරකම් කරපුවා ඇත්තට මේ රටේ මහ පොළොවට වැටුණා නම් ඕගොල්ලෝ අද ආණ්ඩුවේ. එහෙමනම් අපි බලයට එන්නෙත් නෑ. මිනිස්සු අපට බලය දෙන්න උවමනාවක් නෑනේ ආණ්ඩුව හොරකම් කරේ නැත්තම්. එහෙනම් මීට වඩා සංවර්ධනයක් වෙලා මේ රට. මීට කලින් මේ ආර්ථික දර්ශක ඉදිරියට ඇවිල්ලා, මීට කලින් එන්න තිබිච්ච ආයෝජකයෝ දැන් එන්නේ, මීට කලින් එන්න තිබිච්ච සංචාරකයෝ දැන් එන්නේ, මීට කලින් හැදෙන්න තිබිච්ච පාරවල් දැන් හැදෙන්නේ, මීට කලින් දියුණු වෙන්න තිබිච්ච රට දැන් දියුණු වෙන්නේ. ඒකින්ද කරු මූලාසාරට මන්ත්‍රීතුමිය, අපි අපේ රටට ආදරෙයි, අපි මේ රට හදනවා. ඒක කොන්දේසි විරහිතයි. ඒ නිසා මේ අද ගේන ඉදිකිරීම් ශේෂ්ත්‍රේ වාහන පිළිබඳව ගේන හැම සංශෝධනයක්ම මේ රටේ ආර්ථිකයේ ඉදිරි පුනර්ජනන පුනර්ජීවයට හේතු වෙනව මිසක බාධා කරන්නේ නැහැ කියන එක අවධාරණය කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොම ස්තුතියි.